Honorable Roshan Akmi Mana, you have 11 minutes.
Garu Katanayakatumani, Das Visipaha, Aiva Sambandin, Katabaha Atilati Benawa, Ekatabahatu with Adas, Matulati Benawa, Ekataking, the Parliament, Nepakshe, Arthika Visesak Nevarun. තම ආඩපාලිකියමින් ඉන්නව අයවැය සම්බන්ධයෙන් මේ අයවැය වාමාංශික නැ මේ අයවැය සමාජවාදීකෝ එක පැත්තකින් එහෙම කියන ගමන් මේ ඉදිරිපත් කරලා තිබෙන නව ලිබරල් අයවැයක් හැබැයි ඒක කියන තරම් ලිබරල් නැ තව ටිකක් ලිබරල් වෙන්න ඕන වගේ කතා කියනවා තව එක්කෙනෙක් මම දැක්කා රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි වෙලා මදි කියලා කියනවා හැබැයි එන කියන ගමන් කියනවා මේ වැටුප් වැඩිවීම රජයට දරා ගන්න බෑ රාජ්‍ය මූල්‍යයට මේක දරා ගන්න බෑ කියලා කියනවා ඉතින් මේ වගේ ව්‍යාජ තරක මතු කරන නිසා කොහොම නමුත් මේ රටේ සාමාන්‍ය ජනතාව වැඩ කරන පන්තිය ජනතාව සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් දීවරය ගොවියෝ රටේ සාමාන්‍ය පොදු ජනතාව මේ අයවැය අනුමත කරලා තිබෙනවා ඒ නිසා මම අර විපක්ෂයේ ආර්ථික විශේෂඥවරුන්ට උත්තර දෙන්න පොඩි වෙලාවක් ගන්න ගමන් මම කැමති මුලින්ම මේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මේ පළවෙනි අයවැය ඉදිරිපත් කරන්නේ මොන වගේ ගෝලීය සහ දේශීය සන්දර්භයක් ඇතුළත කියන එක මේ පක්ෂයේ මහත්වරුම දක් කරලා දෙන්න. අද වෙන විට තාක්ෂණික සමාගම් කිහිපයක හිමිකරුවෝ කල්ලියක් විසින් මේ මුළු ලෝකයේම ග්‍රහණය තමන්ගේ අතට ගන්න සැලසුම් කරමින් ඉන්න අවස්ථාවක් ප්‍රජාතන්ත්‍රවාදයේ රන්දෙවල් ලෙස හඳුන්වපු ඇමරිකා එක්සත් ජනපදයේ අධිකාරීවාදයකට ගමන් කරමින් ඉන්න අවස්ථාවක් යානිස් වරුෆගිස් කියන ග්‍රීසියේ හිටපු මුදල් ඇමති ආර්ථික විද්‍යාඥ යානිස් වරුෆගිස් කියනවා මේ නව තාක්ෂණික වැඩව සම්වාදයකට තමයි මේ යුරෝපීය ප්‍රමුඛ ඇමරිකාව මේ යන්න දන්නේ කියලා. නිදහස් වෙළඳපොළ පරමාදර්ශය කරගෙන ක්‍රියාත්මක වෙච්ච ඇමරිකාවද අපිට නිදහස් වෙළඳාම ගැන දේශන දීපු ඇමරිකාවද රිටලියේට් ටැක්ස් පල්ලි ගැනීමේ බදු සම්බාධක පනවමින් ආරක්ෂණවාදී ක්‍රියාමාර්ගවලට මින් ඉන්නවා නිදහස් වෙළඳපොළ සම්බන්ධයෙන් ලෝකයට ලෙක්චර්ස් දීපු යුරෝපය සංක්‍රමණික ගැටලුව ආර්ථික පසුබෑම හමුවේ අන්ත දක්ෂිණාංශයේ විසින් ගිලගනිමින් ඉන්නවා මේ අතර අපේ රට ශ්‍රී ලංකාව ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනයේ දේශීය ගජමිතුරු දූෂිත ව්‍යාපාරික දේශපාලන කල්ලියේ හවුල්කාරී ඔස්සේ නය අර්බුදයේ ගිලලා ඉන්න ලාවක තමයි අනාගතය පිළිබඳ සුබසිහින අනාගතය පිළිබඳ සුබසිහින දැල්වමින් අපේ ජාතික ජන බලවේගයේ පළවෙනි අයව ඉදිරිපත් වෙන්නේ දැන් අපෙන් අහනවා විපක්ෂයේ මහතුරු මොකද්ද අපේ ආර්ථික මොඩලය කියලා අපේ ආර්ථික මොඩලය මොකද්ද මම දැක්ක මන්ත්‍රීවරයෙක් ජේෂ්ඨ මන්ත්‍රීවරයෙක් මේක කුරාණයේද බයිබලයේද කියලා අහනවා අපි මතක් කරන්න කැමති වර්තමාන ලෝකයේ පරමාදර්ශී ආර්ථික මොඩලයන් පිළිබඳ සියලු අත්දැක බැලීම් අසමත් වෙච්ච වර්තමානයක අපි ජීවත් වෙන්නේ මධ්‍යගත සැලසුම් ක්‍රමය පිළිබඳ නැගෙනහිර යුරෝපයේ රුසියානු සමාජවාදයේ පිළිබඳ අත්දැකීම අත්දැක බැලීම විඳ වැටුණා අපි ඒක පිළිගත්ත වාමාංශ දේශපාලන ව්‍යාපාරයක් ඒක විතරක් නෙමෙයි මෑත කාලයේ ග්‍රීසියේ සයිරීසා අත්දැකීම ඉස්පාඤ්ඤයේ පඩමෝස් අත්දැකීම මේ සියල්ල ගැන විශ්ලේෂණාත්මකව අධ්‍යයනය කරපු ඒ සම්බන්ධ සැලකිල්ලෙන් බලපු වාමාංශික දේශපාලන ව්‍යාපාරයක් තමයි අපි. ඒ නිසා 20 වෙනි සියවසේ රුසියානු සමාජවාදයේ පිළිබඳ අධ්‍යක්ීම අසාර්ථකයි කියලා පිළිගන්න ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කරපු දේශපාලන ව්‍යාපාරයක් අපි තර ලංකාවේ නැහැ. හැබැයි අද අපේ රටේ විපක්ෂයේ ඉන්න දක්ෂිණාංශයේ මොකදලා තිබෙන්නේ? 2008 මූල්‍ය අර්බුදයෙන් පස්සේ ලෝකයේ නව ලිබරල් ධනවාදී අසාර්ථක වුණා. නිදහස් වෙළඳපොළ මිත්‍යාවක් බඩපත් වුණා. ට්‍රිකල් ඩවුන් ඉකොනොමික්ස් වැඩ කරන්නේ නැහැ කියලා. ඒ ආර්ථික විද්‍යාඥයෝ පිළිගන්න තියෙනවා. හැබැයි ලංකාවේ විපක්ෂයට තාම පිළිගන්න බැරිලා තිබෙනවා මේ නව ලිබරල් වාදය අසාර්ථකයි කියලා. මොනවාද මේ නව ලිබරල් ධනවාදයෙන් අද ලෝකෙ දුරු කරලා තියෙන්නේ? ආදායම් විෂමතාවයක්. ලෝකේ 100%ක් වෙච්ච සුළු පිරිසක් අද සමස්ත ලෝක ධනයෙන් 65%ක් සංකේන්ද්‍රයලා තිබෙනවා. මිලියන 800ක් ජනතාව සාගින්න පෙළනවා. මිලියන 800ක් විතර ජනතාව ඩොලර් 2කට වඩා අඩු ආදායමක් විතර ජීවත් වෙනවා. න්‍යෂ්ටික යුද්ධයක් සම්බන්ධයෙන් තර්ජන ඇවිල්ලා තිබෙනවා. ගෝලීය උෂ්ණත්වය වැඩිලා තිබෙනවා. මෙන්න නවලිබරල් ධනවාදය ලෝකයට වගේම අපිට ඉතුරු කරපු වර්තමානයේ. ඉතින් අපෙන් ආර්ථික මොඩලයක් පිළිබඳ කියන්න කියලා අපෙන් අහන මහතුරුන් අපිට කියන්න තියෙන්නේ, අද ලෝකය ඉන්නේ කුණාටු සාගරයක රළු මුහුදක අපි ඉන්නේ. ගමනාන්තයක් පෙනෙන්නේ නැහැ, රුවල් බිඳිලා. ඒ නිසා මෙවැනි මොහොතක අපිට කරන්න පුළුවන් මොකක්ද? අපිට එකක් කරන්න පුළුවන් මූලික වශයෙන්, මේ තිබෙන තත්ත්වය තව තවත් අවුල් වෙන්න, මේ තත්ත්වය තව තවත් අර්බුදයට හේතු කාරණා නොකර ඉන්න පුළුවන් අපිට. නැත්නම් මෙවැනි අර්බුදයක් ඇති වෙන්න බලපාපු නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති තවදුරටත් ක්‍රියාත්මක නොකර ඉන්න පුළුවන් අපිට මූලික වශයෙන්. ඒ නිසා මෙවැනි තත්ත්වයක් යටතේ ශක්තිමත් ජාතික ආර්ථිකයක්, නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීමේදී අපි අපේ රටේ දැනට පවතින අර්බුදයට පමණක් විසඳුම් දීලා හරියන්නේ නැහැ. මේ ලෝකය, අපේ රට අනාගතයේදී මුහුණ නියමිත මේ ගැටලු වලට ඔරොත්තු දීමේ හැකියාවක් තියෙන, මේ ආර්ථික කම්පන වලට ඔරොත්තු දීමේ හැකියාවක් තිබෙන ආර්ථිකයක් තමයි අපි ගොඩනගන්න ඕනේ. ඒ නිසා ස්ලැවෝ ජිජක් කියන වර්තමාන ලෝකයේ විශිෂ්ටතම දාර්ශනිකයෙක් ඉන්නවා, ස්ලැවෝ ජිජක් කියලා. ජිජක් කියනවා නව ලිබරල් ගෝලීයකරණය වෙනුවට අද අපිට ඕනේ ගෝලීය සහයෝගීතාවයක් කියලා. ජෝසප් ස්ටිග්ලිට්ස් ලෝක බැංකුවේ හිටපු ප්‍රධාන ආර්ථික විද්‍යාඥයා, චීෆ් ඉකොනොමිස්ට්, ජ්‍යෙෂ්ඨ උපසභාපති, ඔව් ලෝක බැංකුවෙන් ඉල්ලා සුනා මේ 2000 වර්ෂයේදී නව ලිබරල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න යනකොට. ඔව් කියන්නේ මොකක්ද? ඔව් කියන අද ජාතික රාජ්‍යන වල අවශ්‍ය වෙන්නේ රෙඩියුස් ඉන්ඉක්වලිටි, රෙගුලේට් මාකට් ටු කරෙක්ට් ෆේලියර්ස්, ප්‍රයොරිටයිස් පබ්ලික් ඉන්වෙස්ට්මන්ට්, රිජෙක්ට් ඔස්ටරිටි. ඒ කියන්නේ මොකක්ද? මේ නව ලිබරල් ප්‍රතිසංස්කරණ ආපහු හරවන්න. ඒක තමයි අපි මේ අයවැයෙන් කරලා තියෙන්නේ. ඒ නිසා අපි අපේ පළමු අයවැයෙන් අපි උත්සාහ කරලා තිබෙනවා අපේ රටේ නිෂ්පාදන විභවතාවය පුළු කරගන්න ඕනේ. තාමත් අපේ රටේ පූර්ණ සම්පත් උපයෝජනයට අපි ඇවිල්ලා නැහැ. මේ වගේ ආර්ථික අර්බුදයකින් පස්සේ පුද්ගලික අංශයට විතරක් මේ සම්පත් සියල්ල, සේවා වික් සම්පත් සියල්ල උපයෝජනය කරන්න ආයෝජනය ගන්න හැකියාවක් නැහැ. මොකද ලාභ මූලික කරගෙන ක්‍රියාත්මක කරන පෞද්ගලික අංශය මේ අවදානම, ඉහළ අවදානම දරමින් මේ සම්පත් උපයෝජනය කරන්න ඉදිරිපත් වෙන්නේ නැහැ විශාල වශයෙන්. එවැනි අවස්ථාවක රජයේ කාර්යභාරය මොකක්ද? එවැනි අවස්ථාවක රජයේ කාර්යභාරය වෙන්නේ රජයේ වියදම් තුලින් සමහර ඉල්ලුම ප්‍රවර්ධනය කරන්න, ආර්ථිකයේ පුද්ගලික අංශයට නිෂ්පාදනය දිරිගන්වන්න අවශ්‍ය කරන සමහර ඉල්ලුම ප්‍රවර්ධනය කිරීම සඳහා රජයේ මැදිහත් වීම අවශ්‍යයි. ජෝසප් ස්ටිග්ලිට්ස් කියන්නේ ඒක. ඒ නිසා තමයි අපි අපේ අයවැය
honorable member you have 2 more minutes
විශාල ප්‍රමාණයක් රජයේ වියදම් වලට වෙන් කරලා තිබෙන්නේ. ස්ටිග්ලිට්ස් කියනවා මෙවැනි අර්බුද සමයකින් පස්සේ කවුන්ටර් සයිකලිකල් ස්පෙන්ඩින් ඕන කියලා. රජය ආර්ථික අපහසුතාවයෙන් ගොඩ එන්න ආයෝජන ඉදන් දරන්න ඕන කියලා. ඒ නිසා තමයි අපි රුපියල් බිලියන 1400කට ආසන ප්‍රමාණයක් රජයේ ප්‍රාර්ථනා ධන සලව දෙන්නේ. පසුගිය වර්ෂේ සාපේක්ෂව 60%කින් වැඩි කරලා තිබෙනවා අපි රජයේ ආයෝජන විදම. ඉතින් ඒ නිසා මීට කලින් ආන්න මොකද්ද කරේ? පෞද්ගලික අංශයේ පරිභෝජන වියදම කප්පාදු කර රනිල් ක්‍රොසිං ආන්න ප්‍රතිපත්ති වුණේ මොකද්ද? ඔස්ටරිටි කප්පාදුව, ජනතාවට පටිගත කරගන්න කියන ගමන්, ජනතාවට ආර්ථික අර්බුදයේ බර දරා ගන්න කියන ගමන් නව ලිබරල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර පටන් ගත්තා. වේල දෙකකින් ජනතාවට සහයමටපත් වෙන්න වුණා, කනකර උගස් තියන්න වුණා, විදුලිය කප්පාදු කරගන්න වුණා, ජල බිල්පත ගෙවා ගන්න බැරි වුණා, දරුවන්ගේ පාසල් අධ්‍යාපනය අඩාල වුණා, වේල් උදේ වේල නොකා දරුවෝ පාසලෙන් පටන් ගත්තා. මෙන්න මේ නව ලිබරල් කප්පාදු ආර්ථික ප්‍රතිපත්තිය ආපහු අනිත් පැත්තට හරවන අයවැයක් තමයි අපි මේ 2025 අයවැයෙන් ඉවත් කරලා තියෙන්නේ. අපි ආර්ථික අර්බුදයේ බර සාමාන්‍ය වැඩ කර ජනතාව මත පමණක් පටවන්න සූදානම් නැහැ. ඒ නිසා තමයි මෙවර අයවැයෙන් අපි රාජ්‍ය සේවක මූලික වැටුප ඉහළදමලා තියෙන්නේ. රාජ්‍ය සේවක මූලික වැටුප විතරක් නෙමෙයි, පෞද්ගලික අංශ සේවකයන්ගේ මූලික වැටුප ඉහළම වෙලා තිබෙන්නේ. කලින් ආන්න මොකද්ද කිව්වේ? වැටුප ඉහළම වන නම් වැට්ටක වැඩි කරන්න වේගව 122 වෙනකම්. ඉතින් අපිට අපේක්ෂා කරන්න මොකද්ද? අපේ රටේ 60% ප්‍රමාණයක් ඉන්න අයිතිමත් අංශේ කිසිම රකවරණයක් නැති, රැකියා සුරක්ෂිතභාවයක් නැති 60% ප්‍රමාණයක් සම්බලකායෙන් අයිතිමත් අංශේ ඉන්නවා. මේ ආඩ විශ්‍රාම වැටුපක් නැත්තම්, රැකියා සුරක්ෂිතතාවයක් නැත්තම් අඩුම ගානේ හොඳ රැකියාවක් හොයාගන්න අවස්ථාවක් තියෙන්න ඕනේ. ඒ නිසා ආර්ථික වර්ධනය ඉතා ඉක්මනින් අවශ්‍යයි අපිට. එනිසා තමයි රජය විශාල ප්‍රමාණයක් ආයෝජනය කරලා සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍ර නංවන්න අප රහිත
නයෝජන Honorable member your time is up
සමහර මට තව විනාඩියක් දෙන්න කරපත නැතුමනි මම අවසන් කරනවා ඒ වගේම අපරාද 2050 වෙනකොට අපරාදේ වැඩිහිටි අපු මනුපාතේ වැඩි වෙනවා ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ වේගයෙන්ම විපත්තර ජනගහනක් කියලා රටක් ඒතකොට 2050 වෙනකොට අප රටේ සෑම වැඩ කරන පුද්ගලයන් දෙන්නෙකුටම එක් වැඩිහිටියෙක් එනවා. එතකොට මේ වැඩිහිටිය බවට පත් වෙන 2050 දී වර්තමානයේ මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න ශ්‍රමය කැප කරන, ශ්‍රමය වගුරුවන, කැපකිරීම කරන වැඩ කරන ජනතාව තරුණ සම්බලකාය. 2050 දී වැඩිහිටියන් බවට පත් වෙනවා. ගරු නියෝජක කතානායකතුමනි, අප රටේ සංස්කෘතියක් තිබෙනවා. වැඩිහිටියන්ව දරුවන් විසින් මුණුබුරන් විසින් බලා ගන්න සංස්කෘතියක්. හැබැයි මේ සංකීර්ණ ආර්ථික ක්‍රමයේ හමුවේ ඉදිරියේ එන්න තියෙන සංකීර්ණ ආර්ථික තත්ත්වයේ හමුවේ දරුවන්ට පමණක් වැඩිහිටියන් රකවලාගෙන ඉවක්කින් පවරන්න බෑ. ඒ නිසා තමයි අපි මේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ මූලික රටු බෙල්ලන්වන්නේ ඒ ඔස්සේ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අර්ථ සාධකයේ වැඩි වෙනවා. ඔවුන් විශ්‍රාමයේදී හම් වෙන අර්ථ සාධකයේ වැඩි වෙනවා. රාජ්‍ය සේවකයන් විශ්‍රාමයේදී හම් වෙන විශ්‍රාමයට වැඩි වෙනවා. අපි මේ වැඩි වෙන වියදම කොහොමද හොයාගන්නේ? අපි කැපිටල් ගේන් ටැක්ස් එකක් දාලා තියෙනවා. ඉහළ ආදායම් ලාභින්ට විත්තෝලින් ටැක්ස් දාලා තියෙන ලක්ෂ 18කට වඩා වැඩි ආදායම් ලාභින්ට IMF දැන් සමහර ආර්ථික විශේෂඥ අපිට කියනවා මේක IMF අයවැයක් කියලා. ඇයි එහෙම කියන්නේ? අපි මේ 2.3%ක ප්‍රයිමරි සර්ප්ලස් එකක් තියාගත්ත නිසා. දැන් මේ ප්‍රයිමරි සර්ප්ලස් එක කියන්නේ මොකද්ද? රජයේ ආදායමෙන් රජයේ එදිනෙදා වියදම් පොලී වියදම් ඇතුළුව ගෙවා ගන්න පුළුවන් කියන එක. ඉතින් ඒක IMF එක කිව්වත් නේද? අපි රාජ්‍ය මූල්‍ය කාර්යක්ෂමතා පවත්වා යනවනම් අපි ඒ ඉලක්කයට යන්න ඕනේ. ඉතින් ඒක හඳුනන බලන අපි IF කියලා කියන්නේ ඒක වැරදි කියලා මම කියන්න කැමතියි. ඒ වගේම කලින් ආණ්ඩුව මේ ප්‍රයිමරි සර්ප්ලස් එක යන්න මොකද කරේ? සීනි මත බදු ගැහුවා, අර්ථාපල වලට බදු ගැහුවා, පෙට්‍රල් වලට ඩීසල් වලට බදු ගැහුවා. මේ සම්පූර්ණ බර වැඩ කර ජනතාව මත වැඩෙව්වා. ඒ නිසා අපි මේ වෙනකොට පොදු ප්‍රවාහන සේවය
නවීකරණය
කරන්න අවසන් කරනවා. තප්පර 30ක් දෙන්න. පොදු ප්‍රවාහන සේවය නවීකරණය කරන්න දුම්රිය සේවය නවීකරණය කරන්න අපි සල්ලි දාලා තිබෙනවා. කලින් මොකක් තිබුණේ? පොදු ප්‍රවාහන සේවය පුද්ගලීකරණය ප්‍රතිපත්තියක්. අන්න අපේ ආර්ථික මොඩලේ අහන මහතුන් අපි කියනවා ඉංගියක් ගන්න. අපේ ආර්ථික මොඩලේ ගැන ඉංගියක් අපි දිනලා තියෙනවා. පොදු ප්‍රවාහනය පුද්ගලීකරණය කරන වෙනුවට පොදු ප්‍රවාහන ශක්තිමත් කරන්න අපි සල්ලි දාලා තිබෙනවා. රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්න, රාජ්‍ය සේවයේ ස්ටේට් ඕන් එන්ටර්ප්‍රයිසස් හෝල්ඩින් කම්පැනිකට දාලා ඒ රාජ්‍ය සේවයෙන් අතිරික්තයක් ජනනය කරන්න අපි කටයුතු කරලා තිබෙනවා. ලාභ ලබන SLT එක පවා විකුණන්න හිටියා මෙයාලා. අන්න අපි අපේ ආර්ථික මොඩලේ ගැන ඉංගියක් දිනලා තිබෙනවා. අපේ ආර්ථික මොඩලේ ගැන අහන මාත්‍රුන්ට. ඊළඟට රාජ්‍ය සේවය කප්පාදු කරන්න හිටියේ 105,000 රාජ්‍ය සේවක අයින් කරන්න හිටියේ මෙයාලා. අපි තව 30,000ක් පඳව ගන්න යනවා. අඩුපාඩු තිබෙන රාජ්‍ය සේවයට. අන්න අපේ ආර්ථික මොඩලේ ගැන ඉංගියක් ගන්න ඔයාලා. අධ්‍යාපනය සහ සෞඛ්‍යය.
Can you please wind up honorable member?
ඊළඟ මුදල් ප්‍රමාණය වෙන් කරලා තිබෙනවා. අන්න අධ්‍යාපනයේ පෞද්ගලීකරණය වෙනුවට සෞඛ්‍ය පෞද්ගලීකරණය වෙනුවට අධ්‍යාපනයේ සෞඛ්‍ය සම්බන්ධයෙන් රජයේ ප්‍රබල මැදිහත් ප්‍රතිපත්තියක් අපි දාලා තිබෙනවා. අන්න අපේ ආර්ථික මොඩලේ ගැන ඉංගියක් ගන්න. ඒ නිසා අස්සසුම් වැඩි කරලා පරේෂණ සංවර්ධන මුදල් වැඩි කරලා තිබෙනවා. ඒ නිසා අපි ආර්ථික මොඩලයක් ගැන මහත්වරුන්ට ආර්ථික මොඩලයක් ගැන අහන මහත්වරුන්ට අපි කියන්න තියෙන්නේ ආණ්ඩුවේ ආර්ථික මොඩලේ ගැන ගන්න කලින් ඉස්සලා විපක්ෂයේ ආර්ථික මොඩලේ එකතුලා වට සාකච්ඡා කරගන්න. මොකද හර්ෂ සිල්ලා මහත්තයා
රංජිත්
බද්දුම්බණ්ඩාර මහත්තයා ඇවිල්ලා කියනවා අනේ ට්‍රම්ප් හොඳයි, ට්‍රම්ප් නියමයි, ට්‍රම්ප් නියමිට කරනවලු. ට්‍රම්ප් කරන්නේ එකක්, ලිබර කරලා කියන තව එකක්. ඉස්සලා ඔය මහත්තු කතා කරලා එන්න. මොකද විපක්ෂයේ ආර්ථික මොඩලේ ගැන. නිසා අපි ඉදිරි ගමනක් යනවා. අපි අපේ ආර්ථික මොඩලේ ගොඩනංවන්නේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය, සමාජ සාධාරණත්වය, පාරිසරික ගුණාත්මකතාවය ඔස්සේ මෙන්න මේ පදනමක් තමයි අපි ආර්ථික මොඩලේ ගොඩනංවන්නේ. ඒ නිසා අපි මෙවර අයවැයෙන් ඒකට අවශ්‍ය ප්‍රධාන පියවර තබලා තියෙනවා. බොහොම ස්තුතියි.